नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से रूपं भिक्खवे अनत्ता रूपं च हिदं भिक्खवे अत्ता अभविष्ये नैधं रूपं आभादाय संवत्तये लभ्येत च रूपे एवं मे रूपं होतु एवं मे रूपं मा होसीति यस्माच को भिक्खवे रूपं अनत्ता तस्मा रूपं आभादाय संवत्ततीति श्रद्धावंत पिंगतुमि भाग्यवत्तु अरिहत्तु सम्मा सम्बुद्धरजानन वहांसे विसिन पंचवाग्य भिक्षुन वहांसेलाट देशना करन्नट यदुनु अनत्त लक्षण सूत्रेहि सदहान पाठयक් प्रकाशित वुने මේ පින්වතුන්ට පසුගිය ඇසළ පුණු පොහෝ දින ශ්‍රවණය කරන්නට ලැබුණා භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් පවත්වන්නට යෙදුණු ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව පිළිබඳව. එෙහිදී අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මචක්කප්පවත්තන දේශනාව ශ්‍රවණය කරලා සෝතාපට්ටි ඵලයට පත් වුණා 18 කෝටියක් බ්‍රහ්මයන් සමග. අනතුරුව අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේව ඒහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි උපසම්පදා කළා. ඒහි භික්ඛු උපසම්පදාවේ කියලා කියන්නේ එරිදිමේ පාත්‍ර සිවුරු ලැබෙන්න හේතු සම්පත් තියෙන පින තියෙන ශ්‍රාවකීන් පැවිද්දවිලා හිටියාම උපසම්පදාවිලා හිටියාම බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට කියනවා ඒහි භික්ඛු භික්ෂුව පැමිණෙන්න මේ බුද්ධ ශාසනයට පැමිණෙන්න ස්වාක්ඛාතෝ ධම්මෝ මේ ධර්මයේ භාගිතුන් වහන්සේ විසින් මැනවින් දේශිතයි චර බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න සම්මා දුක්ඛ සාන්ත කිරියයි මේ සියලු දුක් කෙලවර කරගන්නයි කියලා භාගිතුන් වහන්සේ වචනෙන් ප්‍රකාශ කරනවා එසේ ප්‍රකාශ කිරීමත් සමගම එදිමේ පාත්‍ර සිවුරු ලැබිලා අර සම්පූර්ණ ගිහි ස්වරූපේ අතුරු දහන් වෙලා ගිහිල්ලා 60 වස් අපිරි මහතරුණ වහන්සේ නමක් වාගේ පාත්‍ර සිවුරු දරව බුද්ධ වචනය අනුව උපසම්පදාව හිමිකර ගන්නවා මේ උපසම්පදාවට කියනවා ඒහි භික්ඛු උපසම්පදාව කියලා. ඉතින් ඒහි භික්ඛු උපසම්පදාවෙන් ඉස්සෙල්ලාම පැවිදි මේ උපසම්පදාව ලබාගත්තේ කවුද? අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ ඊළඟ දෙවැනි තුන්වැනි සීවැනි දවස්වල තවත් හිටියානේ පිරිසේ මගපල නොලබාපු ස්වාමින් වහන්සේලා කවුද? වප්ප බාද්දිය මහානාම අසජී කියන ස්වාමින් වහන්සේලා ඒ ස්වාමින් වහන්සේලාට කරුණ දක්වනවා භාවනා කියා දෙනවා ඊළඟ දවස් කීපේ. අතින් දෙවැනි දවසේදී එහෙම භාගතුන් වහන්සේගෙන් භාවනා උපදේශ ධර්ම උපදේශ ලබාගෙන භාවනා කරලා වප්ප ස්වාමින් වහන්සේ තුන්වැනි දවසේදී බාද්දිය ස්වාමින් වහන්සේ පිළිවෙලින් සෝවාන් ඵලයන්ට පත් වුණා. එසේ සෝවාන් ඵලයට පත් වෙලා ඒ දෙදෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද උපසම්පදාව ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනා වහන්සේවත් ඒ වික උපසම්පදාවෙන් උපසම්පදා කළා. ඊළඟට මේ කාලේදී දවස් කීපෙදී බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩම කළේ නැහැ. මොකද ඒකට හේතුව අර මගපල නොලබාපු ඉතිරි ස්වාමින් වහන්සේලාට නිරන්තරයෙන් කියා දිය යුතු ධර්මකාරණා භවනාකාරණා සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ඉසිපතනයෙන් පිටට වඩින්න නැතුවම ඉසිපතනේ වැඩ වුණා. ඒ හින්දා අර 6 දෙනා වහන්සේටම දානේ අරගෙන එන්නේ භික්ෂුන් වහන්සේලා 3 නමක් පිණ්ඩපාත වැඩම කළා. 3 නමක් පිණ්ඩපාත වඩිනවා බුදුරජාණන් වහන්සේ තවත් ස්වාමින් වහන්සේලා දෙනමකුත් ඉසිපතනේ වැඩෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මුල් දවස් කිහිපයේ ගියේ උනේ. ඉතින් දැන් ඇසළපුණ බොහෝ දවසේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා කියවනේ. පොරොයට පහවෙනිදා වප්ප ස්වාමීන් වහන්සේ, ඊළඟට ඊට පහවෙනිදා බද්දී ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ අනතුරු දවසේදී මහා නාම ස්වාමීන් වහන්සේත්, ඊට පස්සේ දවසේ තියාස්සජී ස්වාමීන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන සෝවාන් ඵලවලට පත් වුණා. ඊට පස්සේ දෙදෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදා ඉල්ලා හිටියා. භාග්‍යතුන් වහන්සේ මහා නාම අස්සජී ස්වාමීන් වහන්සේලාවත් ඒහි වික් උපසම්පදාවෙන් පැවිදි කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ පස් දෙනා වහන්සේටම අරහත් ඵලයට පත්වීම සඳහා අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාව වදාළා. අනත්ත ලක්ෂණ කියලා කියන්නේ අනාත්ම ලක්ෂණය පැහැදිලි කරන දේශනාව කියන එකයි. අනාත්මය කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. අනාත්ම ලක්ෂණය වටහා ගන්න නම් ආත්ම ලක්ෂණය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. ආත්ම ලක්ෂණය කියලා කියන්නේ පින්වතුනි, පුරුදුන් සත්වයන්ගේ සිත්වල තියෙනවා තමන්ගේ මේ ශරීරය, තමන්ගේ මේ ජීවිතය ගැන, මේ ජීවිතය තමාය, මේක මගේ, මේක මමය, මේ පැවැත්ම තමන්ට ඕන විදිහට පවත්වන්න ඕනේ කියන වගේ වැරදි අදහසක් තේරෙනවා. දැන් අපේ ශරීරය ගැනත්, අපේ සිත ගැනත්, මේක තමන්ගේ, මට ඕන විදිහට පවත්වන්න ඕනේ කියන අදහස තියෙන්නේ. අන්න ඒක තමයි ආත්ම අදහස, ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මේ පැවැත්ම තුළ, ජීවිත පැවැත්ම තුළ සත්‍ය පුද්ගල වශයෙන් ගත හැකි දෙයක් තියෙනවා කියන වැරදි අදහසක් තියෙන. ඒක තමයි මේ ආත්ම දෘෂ්ටියයි කියලා කියන්නේ. ඒක හරි දෙයක් නෙවෙයි, ඒක වැරදි දෙයක්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ වැරදි අදහස තියෙන තාක්කල් අපට හිතවලින් රාග, ద్వේෂ, මෝහ අයින් කරගන්න බැරි. ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් රාග, ద్వේෂ, මෝහත් පවතිනවා. ඒ කියන්නේ තමන්ගේ නොවන දේවල් තමන්ගේය තමයි කියලා හඟින තාක්කල් ඒවට ආශාව ඇති වෙනවා, පටිගිය ඇති වෙනවා, මුලාව ඇති වෙනවා. අතන ඒක නිසා යථා ස්වභාවය අවබෝධ කරගන්නම් මේ ජීවිතේ පිළිබඳ, බාහිර දේ පිළිබඳ මේව යථා ස්වභාවය දකින්න ඕන, අනාත්ම ලක්ෂණය දැක ගන්නට ඕන. අතන ඒක නිසා භාගතුන් වහන්සේ දැන් මේ සෝවාන් වෙලා හිටපු පංචවාග්ගීය භික්ෂුන් වහන්සේලාට පොහොය ගත වෙලා, ඇසළ පොහොය ගත වෙලා පස්වැනි දවසේදී අනාත්ම ලක්ෂණය පැහැදිලි කරමින් දේශනාවක් වදාළා. මේ අනාත්ම ලක්ෂණය පැහැදිලි කරමින් වදාළ මේ දේශනාව ශ්‍රවණය කරපු ඒ පංචවාග්ගීය භික්ෂූන් වහන්සේලාට මහරහත් භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා ඒ දේශනාව අවසානයේ. ඒක නිසා අපිත් මේ සූත්‍රය නැවත නැවත ශ්‍රවණය කළ යුතු, තේරුම් ගත යුතු, භාවනා වශයෙන් වැඩි යුතු සූත්‍ර දේශනාව. ඒ නිසා අපි ප්‍රාර්ථනා තබා ගනිමු අපටත් මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන පංචවාග්ගීය භික්ෂූන් වහන්සේලාට වගේ මේ පංචපාදානස්කන්ධය තුල තිබෙන අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ අවබෝධ කරගෙන සියලු කෙලෙසුන් නසා උතුම් වූ අරහත් ඵලයට වහවහා පත්වලා මේ සසර ගමන අවසන් කරන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ කෙටි සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු. භාග්‍යවතුන් වහන්සේ පංචවාග්ගීය භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා. රූපං භික්ඛවේ අනත්තා රූපාංචනිදාං භික්ඛවේ අත්තාබ අත්තාබ විස්ස නෛදං රූපං ආබාධාය සංවත්තේය ලබ්භේත ච රූපේ ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා අහෝසීති. ඒ කියේ මහණෙනි, මේ රූපය කියන එක අනාත්ම වූ පැවැත්මක්, තමන්ගේ කියලා තමන්ගේ වාසංගයේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊශ්වරත්වයේකින් මේ රූපය තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. රූපංචිතං භික්ඛවේ අත්ථාභවිස්ස මහණෙනි, මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපකයෙහි, මේ රූපේහි තමන්ගේ කියලා සලකන්න පුළුවන් දෙයක් තිබුණා නම්, තමන්ට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් තිබුණා නම්, මගේ රූපේ මෙසේ වෙන්නේ, මගේ රූපේ මෙසේ නොවෙන්නේ කියලා මේ රූපේ කවදාවත් ආබාධයේ පිණිස, පීඩාව පිණිස හේතු වෙන්නේ නැහැ. තේරුණාද කියන දේ? දැන් අපි කවුරුත් කැමතිද මේ ශරීරයේ ලෙඩ වෙනවට, අඩුම තරමින් හිසේ රදයක් අත් හැදෙනවට? කැමති නැහැනේ. නමුත් බලන්න, මේ ශරීරයේ ලෙඩ වෙන්නේ අපට කියලා නෙමෙයි, අපෙන් අහලා නෙමෙයි, අපට ඕන විදිහට නෙමෙයි නේ. ඉතින් දැන් අපි කැමති නැහැ සුළු හෝ ආබාධයක් ඇති වෙන්න. නමුත් මේ කය ලෙඩ වෙන එක අපිට වළක්වන්න බෑ, තමන්ට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය තමන්ට ඕන විදිහට පවතින එකක් නක්. තමන්ගේ කියලා තමන් අයත් කොට තමන්ගේ වසඟෙහි පවත්වන්න පුළුවන් එකක් නම් එහෙනම් මේ ශරීරයේ ලෙඩ දුක් හැදිලා පීඩා ඇති වෙන විදිහක් නැහැ. තේරෙනවද? ඉතින් ඒ වගේම බලන්න ලෙඩ දුක් විතරක් නෙමේ වයසට යන එක, මරණය, මේ කිසිවක් අපි කැමති දේවල් නෙමේ නේ. අපට ඕන විදිහට පවත්වන්න බෑ. දැන් හදිස්සිය අපි හිත මොකක් හරි හේතුවක් කාරණයක් නිසා අපට වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනේ. ඉතින් අසවල් හේතුව නිසා මට අද මරණය සිද්ධ වෙන්න බෑ, හෙටයි මරන්න ඕනේ කියලා එහෙම කාටවත් මරණය කල් දාන්න පුළුවන් කමක් නෑ. ඉතින් මේ හේතුඵල සැකසිච්ච විදිහට ලෙඩවීම, වයසට යෑම, මරණය ආදී දේවල් මේ ශාරීරිය මුල් කරගෙන සිද්ධ වෙනවා. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ යම් විදිහකින් මේ රූපය තුළ තමායි කියලා, තමාගේ කියලා පවත්වා ගන්න පුළුවන් දෙයක් තිබුණා නම් කොයි විදිහකින්වත් මේ රූපේ පීඩාවක් පිණිස හේතු වෙන්නේ නෑ. ඒ වගේම ලබ්ධේතච රූපේවං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා හෝසි. මේක තමන්ගේ දෙයක් වුණා නම් අනිවාර්යයෙන්ම මේක තමන්ට ඕන විදිහට පවත්වන්න ඕන. මගේ රූපේ මෙහෙම නෙවෙයි මේ විදිහටයි තියෙන්න ඕන කියලා නේ. දැන් බලන්න අපි හිතමුකෝ ගොඩාක් මිටි කෙනෙක් උස යන්න කැමති නම් ඒක අනේ මම මිටි වැඩි මට උස යන්නේ කියලා එහෙම හිතන්න හිතලා ඒක කරන්න බෑනේ. හේතුඵල සැකසਿੱත් විදිහට අපිට ඒක බාර ගන්න සිද්ධ වෙනවා. සමහර කෙනෙක් කියනවා අතිශය තරබාරු ශරීරය තියෙන. ඉතින් වෛද්‍යවරුත් කියනවානේ ඕනෑට වඩා තරබාරු වීම හොඳ නැතේ කියලානේ. එහෙම කෙනෙක් අනේ මගේ ශරීරය කෙට්ටු වෙන්නේ කියලා එහෙම හිතුවට ඒක හරියන්නේ නැහැ නේ. තියන්න ඒ වගේ. ඉතින් නොඑක් විදිහේ දේවල් තියෙනවා මේ ශරීරයේ මුල් කරගෙන අපි ලබන්න කැමති. මේ විදිහට නෙවෙයි මේ ශරීරයේ මෙහෙම තිබුණා නම් හොඳයි නේද? මේ කළුවට මේ ටිකක් සුදුවට ලක්ෂෙන්ද තිබ්බා නම් හොඳයි. අර පිටරට ආයේ නේද? ඒ වගේ. ඉතින් අපි කැමති රූප ස්වභාවය හොඳ වෙනවා නම්, සමහතින් අපි කැමති විදිහට පවතිනවා නම්, ලෙඩ දුක් නැතුව නිරෝගීව පවතිනවා නම් නේද? වයසට යන්නේ නැතුව හැමදාම තරුණ විදිහට ඉන්න පුළුවන් නම්, මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම්, මේවා අපි ලබන්න කැමති දේවල්. නමුත් කවදාවත් අපි කැමති වෙන විදිහට අපිට මේ රූපේ, මේ ශරීරේ පවත්වන්න පුළුවන් වෙනවද? මේ ශරීරේ පවත්වන්න බෑ. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේකේ ආත්මයක් තිබ්බා නම්, තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් විදිහක් තිබ්බා නම්, එහෙනම් මගේ රූපේ මෙසේ වෙන්නේ, මෙසේ නොවෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඒක ලැබිය හැකි වෙනවා. යස්මාච කෝප භික්ඛේ රූපං අනාත්තා තස්මා රූපං ආභාදාය සංවත. ඉතින් මේ රූපය අනාත්මයි කියන්න තියෙන හොඳම කාරණේ තමයි අපිට මේ රූපය අපට ඕන විදිහට පවත්වන්න බැරි වීම. හැබැයි ඒ කාරණේම මේ රූපය අනාත්මයි. තස්මා රූපං ආභාදාය සංවත. ඒකෙහිඳ තමයි අපිට මේ රූපේ මහා කරදරයක්ව තියෙන්නේ, වදයක්ව තියෙන්නේ. ඒක තේරෙනවද? මේ රූපේ කරදරයක්ව තියෙනවා, වදයක්ව තියෙනවා කියලා පේනවා ඈ නැද්ද? එහෙමද? වයසට යනකොට අන්න ඒකට අපි ඒක හොදාකාරව තේරුම් ගන්න. බලන්න මේ ශරීරේ පවත්වන්න අපිට කොච්චර මහන්සියක් ගන්න සිද්ධ වෙනවද නේ? ඒ කියන්නේ තුන් උදයවදි වෙච්චාම කබසෙන් සොටුවා දීවත් කරන මේ ශරීරේ පිරිසිදු කරන්න ඕන, නාවන්න ඕන, ඊළඟට ඇඳුම් ආයතන් අඳවන්න ඕන, කන්න බොන්න දෙන්න ඕන, ව්‍යායාම ලබා දෙන්න ඕන, අවශ්‍ය වෙලාවට විවේකී ලබා දෙන්න ඕන නේ. කොයි දේ වුණත් ඕනවට වැඩි වුණත් හොඳ නැහැ. දැන් ආහාර වැඩි වුණත් නරකයි, අඩු වුණත් නරකයි, ශරීරයට ඕනවට වඩා මහන්සි වැඩි වුණත් නරකයි, අඩු වුණත් නරකයි. ඉතින් මේ හැම දෙයක්ම ඒවා ලබා දෙන්න ඕන. ඉතින් මේ ඕන කරන හැම දෙයක්ම ඉතින් දැන් අවශ්‍ය කරන පෝෂදායී ආහාර ලබා දෙන්න, විටමින්ද, අරවද, මේවද හැම දෙයක්ම ලබා දෙන්න. දැන් මේ අය දවසකට රුපියල් කොච්චරක් වියදම් කරනවද කියලා ගණන් හදලා බලුවොත් බලන්න. දවසකට රුපියල් 1000ක් තියලා පුළුවන් නේද? ශරීරේ පවත්වා ගන්න ඕන විදිහට. තමයි ඒත් බැරි වෙස් කෙනෙකුට තියෙන ලෙඩ දුක් ආදී නිසා ගන්නවොත් නේ. ඉතින් දැන් මා සතියකට, මාසයකට, අවුරුද්දකට අපිට මේ ශරීරේ පවත්වා ගන්න කොච්චර මහන්සියක් වියදමක් දරන්න සිද්ධ වෙනවද? එහෙමත් කරලා මේ ශරීරයේ අන්තිමට බලනකොට ඔන්න සමහර කෙනෙකුට වකුගඩු නරක් වුණා කියනවා, නැත්නම් පිළිකාවක් කියනවා, වෙනත් මොකක් හරි ආබාධයක් කියනවා, එහෙමත් නැත්නම් ප්‍රෙෂර් එක කියනවා, සීනිය අමාරුව කියනවා. ඉතින් ඊට පස්සේ ඔන්න තවත් කරදර වැඩි වෙනවා. ඒක නිසා මේ ශරීරය නිසා එන්න එන්නම කරදර වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැහැ. තමන්ට ඕන විදිහට මේක නම් පවත්වා ගන්න බෑ. අන්න ඒ නිසා මේ රූපේ ආබාධයේ පිණිස හේතු වන බැවින් මේ රූපය අනාත්මයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ වගේම අපට මේ රූපයේ තියෙන අනාත්ම බව තේරුම් ගන්න තියෙන හොඳ උපමාවක් තමයි අර රතේ උපමාව. රතේ උපමාව ගැන අහලා තියෙනව නේද මේ තින්න? ඈ රතේ උපමාව අහලා තියෙනවද? රතේ උපමාව දැන් බලන්න, රතයක් ගත්තාම ඒක රජිරා සූත්‍ර ආදී සඳහන් වෙනවා. ඒක ඉතින් රෝද, රතමැදිරිය ආදී එක එක අවයව තියෙනවානේ. දැන් ඒ අවයව සියල්ල එකට ගැලපී ගියාම තමයි අපි රතයක් කියලා කියන්නේ. රතේ කොටස් ටික වෙන්ගෙම ගලවනවා, රෝද හතර ගලවනවා, රතමැදිරිය කියන්නේ කැසිය, ඊළඟට දැන් තියෙන අලුත් වාහන තියෙන පුරාණ රථ වගේ නේ, අලුත් ඒවා තියෙන ඔක්කොම කොටස් එන්ජිම එන මුරුච්චි හිට ඔක්කොම ගලවලා ගලවලා පැත්තකින් තියෙනවා. සාලි මහත්මයා නම් ඉනහා වෙනවා. ඒකේ රථේ තියෙන ඔක්කොම කෑලි ටික වෙන් කරලා නම් සාලි මහත්මයා ඉනහා වෙන සාලි මහත්මයාට අද්දගියම හොදට තේරෙන්නේ මේක. ඉතින් කෑලි ටික ඔක්කොම ගලවලා ගලවලා පැත්තකට කරයින් පස්සේ අත්ත වශයෙන් එතන රථයක් කියන දේ දකින්න ලැබෙන්නේ නැහැ, තියෙන්නේ කොටස් ගොඩක් විතරයි නේද? එතකොට මේ කොටස් එකක්වත් අරගෙන අපිට මේ රතේ කියන්න බෑනේ. ටයර් එකක් පෙන්නලා අපිට කියන්න පුළුවන් මේක රතේ කියලා. ටයර් එකක් පෙන්නලා අපිට මේක රතේ කියන්න බෑ. එන්ජිම ගලවලා අරගෙන මේක රතේ කියන්න බෑ නේ. ඊළඟට බැටරිය ගලවලා අරගෙන මේක රතේ කියන්න බෑ. සීට් එක ගලවලා අරගෙන මේක රතේ කියන්නත් බෑ. ඔය විදිහට රතේ කොටස් ටික ගලවෙන් පස්සේ අත්ත වශයෙන් එතන රතේ කියන සම්මුතිය නැතුව යනවා. ඒවත් ඉතින් අපිට තව තවත් කෑලි වලට කඩන්න පුළුවන් නේ. ඒ අපි ගල් රෝලක් ගෙනල්ලා හකලා අර කෑලි ටික ඔක්කොම චප්ප කරලා අඹරලා දානවා. ඊට පස්සේ අන්තිමට අර රෝබත් නැහැ, චැසියත් නැහැ, ඔක්කොම තියෙන්නේ ඔව් යකඩ කුඩු ගොඩක් තියේ. ආන්නේ වගේ. එතකොට අපිට අර යකඩ කුඩු ගොඩ අරගෙන මේක රෝදේ කියන්නත් බෑ, එන්ජිමේ කියන්නත් බෑ, චැසියේ කියන්නත් බෑ, ඒ වගේ. ඉතින් අන්න ඒ විදිහට අපේ තියෙන මේ ශරීරයේ කොටස් අපිට නුවණින් වෙන් කරලා බලන්න පුළුවන්. දැන් මේ තියෙන විදිහට ගලවන්න යන්න බෑ. එහෙම කරන්න යන්න එපා. නුවණින් වෙන් කරලා බලන්න. අපි පිළිකුල් භාවනා වැඩිමෙන් ධාතු මනසිකාරය වැඩිමෙන් කරන්න යන්නේ ඒකයි. දැන් පිළිකුල් භාවනාවේදී අපි මේ පිළිකුල් කුණප කොට ශරීරයේ තියෙන වෙන් කරලා බලනවා. මේවා කේස්, මේවා වර්ණයෙන්, සතහනෙන්, ගන්ධයෙන්, ආශ්‍රිත කුණපයන්ගේ පිහිටිතැන් වශයෙන් පිළිකුලයි. මේ තියෙන මේ ශරීරයේ තියෙන ලෝම් ටික මේවා වර්ණයෙන්, සතහනෙන්, ගන්ධයෙන්, ආශ්‍රිත කුණපයන්ගේ විහිදිතයන් වශයෙන් මේවා පිළිකුලයි කියලා මේ ශරීරය ගැන කේසන්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර, ඇට ඇට නිදුළු, අකුගඩු, හදවත මේ ඔක්කොම වෙන් කරලා වෙන් කරලා බලනවා. දැන් මේ කොටස් ටික වෙන් කරලා බැලුවයින් පස්සේ අපිට දැන් මේ කේස් ටික විතරක් වෙන් කරලා අරගෙන මේ කේස් ටික මම මේ කියලා මගේ කියලා කියන්න බෑනේ නේ. දැන් මේ විශේෂයෙන් උපාසක පක්ෂයේ කොච්චරවත් කේස් වැවිච්චාම සැලුන් එකට ගිහිල්ලා හකලා කොණ්ඩේ කපනවා නේ. කපල බිමට දාපු කෙස් ටික අරගෙන මේ මම කියනවාද කවදාවත්? දැන් කෙස් හිසේ තිබෙච්ච කෙස් ටික බාගරුන්නේ කපලා බිමට බැම්මයන් පස්සේ කවුරුත් ඕක අනේ මගේ කෙස් ටික කියලා ඔබ සාක්ෂි දාගෙන කුලි කරගෙන එන්නේ නැහැ නේ. බාගර ඒ ටික කිසි ගාණක් නැතුව අතු ගාලා දාන. අන්න බලන්න මේක තිබෙච්ච මේ අනාථ භව කියන එක. දැන් ඔබ හිසේ තියෙනකන් අපි ඕක අත ගන්නවත් දෙන්නේ නැහැ නේ. මැසේ මදුරේ වහන්න දෙන්නේ නැතුව කෙස් ටික ගාන්න ලස්සනට ජීවිතුවට පිරින ඔබ රැක බලා ගන්නවා. නමුත් ඉතින් ඕක කපල බිමට බැම්මයින් පස්සේ අපි ඕක සත පහකට ගණන් ගන්නෑ නේ. ආන්න බලන්න ඒක තිබිච්ච අනාත්ම බව කියන එක. ඉතින් අර හිසේ ඩිංගකට ඉස්සෙල්ලා තිබිච්ච කෙස් ටික තමයි කපල බැම්මයින් පස්සේ වැඩකට නැති තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් ඕක තත්පරයකමාරක වෙනසින් වෙච්ච දේ. ඒකෙන් අපි එහෙමනම් තේරුම් ගන්න ඕන ඕක එහෙනම් බාබර් කපන් ඉස්සෙල්ලා කොණ්ඩේ තියෙනකොට ඒ කෙස් ටික තමන්ගේ කියලා තමන්ගේ වසඟෙහි පවත්වන්න සුදුසු දෙයක් නොවේ කියලා සලකා ගන්නට ඕන. ওই විදිහටම ශරීරයේ තියෙන ලෝම, නිය, දත්, සම්මස්, නහර මේ සෑම දෙයක්ම වෙන්වෙන් කරලා ගත්තයින් පස්සේ අත වශයෙන්ම තමා කියලා හෝ තමන්ගේ වසඟෙහි පැවැත්විය හැකි බවක් ඔය තුල නැහැ. දැන් බලන්න ඒ වගේම අපි නිරන්තරයෙන් පුරුද්දෙන් කරන දෙයක් තමයි තමන්ගේ ශරීරයේ තියෙන නියපොතු කපා දාන. ඉතින් මේ නියපොතු කපා දාන ඉස්සෙල්ලා අපි ඒවා තමන්ගේ කියලා සලකනවා නේ. තමතුතු නියපොතු ඕනෑවට වඩා වැහිලා තිබ්බහම අපි මේක පිරිසිදු කරන්න ඕනේ කියලා කපා අයින් කරනවා. කපා අයින් කරන නියපොතු ටික අපි ඒවා මේ කරඬුවක දාලා තැන්පත් කරගන්න යන්නේ නෙමෙයි. ඒවා කෙලින්ම කුණු බාල්දියකට දානවා. නැත්තම් පොළොවට පස් වෙලා යන්නේ විසිකල්ලා දානවා. එතකොට අර ස්වල්ප මොහොතකට ඉස්සෙල්ලා තමන්ගේ ශරීරය හා සම්බන්ධ වෙලා තියෙනකොට තමන්ගේ කියලා සලකා පොනියපොතු කෑලි ටික කපා ඉවත දැම්මයින් පස්සේ ඒව වැඩකට නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි සලකන්න ඕනේ. එහෙනම් මේ ශරීරයේ තියෙනකොටත් මේ නියපොතු තමන්ගේ කියලා හෝ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට අවශේෂ සෑම කොටසක්ම වෙන් කරලා බලනකොට හරියට අර රතේ කොටස් ටික වගේ තමයි මේ ශරීරය ගැළපී ගිහින් තියෙන්නේ. මේ කොළඹ කොටස් ටික එකාසු වෙච්චාම තමයි මේ ශරීරය කියන සාමුතිය ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්තම් මේ ඔක්කොම පඨවියාපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච සතර මහා ධාතුන්ට අයිති දේවල්. ඉතින් අපි අර ධාතු මනසිකාරයේ වැඩිමෙන් තේරුම් ගන්න යන්නේ ඒකයි. මේ ශරීරයේ තියෙන පඨවියාපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර නුවණින් වෙන් කළා බලනවා. එහෙම නුවණින් වෙන් කළා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ශරීරය කියන්නේ මේ රූපය කියලා කියන්නේ ධාතු ගොඩක්. ධාතු කියන එකේ අර්ථයත් පැහැදිලි කරනවා. සත්පුද්ගල වශයෙන් ගන්න බැරි දෙයට තමයි අපි ධාතු කියලා කියන්නේ. ඉතින් අන්න සත්පුද්ගල වශයෙන් ගන්න බැරි මේ මූලික ධාතුන්ගෙන් තමයි අපේ මේ රූපය හැදී තියෙන්නේ. ඉතින් එහෙම හැදිච්ච රූපය අපේ අනුභවය නිසා තමයි මේක සත්පුද්ගල වශයෙන් ආත්ම වශයෙන් වැරදි විදිහට තේරෙන්නේ. ඉතින් අපි කරන්න ඕන ධර්මයේ තුලින් නිවැරදිව මේ අනාත්ම බව වටහා ගන්නට ඕන. කියන්නේයි භාගවත් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම පැහැදිලි කරලා දුන්නේ මේ රූපයේ තියෙන අනාත්ම බව. ඊළඟට වදාන වේදනාහිතං වේදනා භික්ඛවේ අනත්තා වේදනාච හිතං භික්ඛවේ අත්තා භවිස්ස නේදං වේදනා ආබාධාය සංවත්තේය. මහණෙනි මේ විඳීමේ මේ කියන්නේ සැප දුක් උපේක්ෂා කියන අරමුණු රසයේ විඳීමේ සියල්ලත් අනාත්මයි. තමායි කියලා හෝ තමන්ගේ වාසනාවෙහි පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් යම් විදිහකින් වේදනා තුළ ආත්මයක් තිබුණා නම් මේ වේදනා පීඩා පිණිස හේතු වෙන්නේ. එහෙනම් මේ වේදනා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් වෙන්න ඕන. නමුත් එහෙම නොලැබෙන නිසාම වේදනා අනාත්මයි. දැන් බලන්න අපි ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයින් පහස ලබනවා. මනසින් නොයෙක් කර්මණු දැන ගන්නවා. මේ ආයතනයන්ට ඉන්ද්‍රියවලට අරමුණු ආවහම සිතින් මේ අරමුණු දැන ගන්නවානේ. එතකොට ඒ වෙලාවේ අරමුණු රසයේ විඳීම කියන එක සිද්ධ වෙන එක තමයි වේදනාවයි කියලා කිව්වේ. දැන් අපි දකින රූප නිසා ඇහැට රූපයක් යොමු වෙලා ඒ රූපය පිළිබඳ හිතින් දැනීමක් ලැබෙනකොට ඒ දකින රූප ආරම්භනේ රසය අත්විඳිනවානේ. අපි දකින රූපය අපට හොඳ එකක් නම් සැපක් අත්දකින්න ලැබෙනවා. අපි දකින රූපය අපට නරක එකක් නම් දුන්නසක් දුකක් ඇති වෙනවා. අපි දකින රූපේ මධ්‍යස්ථ එකක් නම් මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාව ත්‍රිදාකාර වෙනවා. ඉතින් මේෙන් අපි වඩා කැමති මොන වේදනාවද? මොනවද කැමති? ඔය මාතා මොනවද කැමති? ඈ මොනවද කැමති? අන්නේ ඒක හරි. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ එකක්. ඔය මාතාව විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේම වදාළ සුඛකාමානි භූතානි දුක්ඛපටික්ඛූලානි කියලා. මේ සියලු සත්වෝ සැපේටයි කැමති. දුක පිළිකුල් කරනවා. ඉතින් අපි කවුරුත් කැමති අපි කැමති වෙන ආකාරයට පහසු විදිහේ විඳීම් ලැබෙනවා නම්, රූපේ නිසා සැප ලැබෙනවා නම්, ශබ්දේ නිසා සැප ලැබෙනවා නම්, ගන්ධය රසේ පහස නිසා සැප ලැබෙනවා නම්, හිතන දේ නිසා සැප ලැබෙනවා නම්, ඉතින් බලන්න අපි හිතන විදිහේ සැප වේදනාමද අපට ලැබෙන්නේ කියලා. අපි හිතන විදිහේ සැප වේදනාමද අපට ලැබෙන්නේ? අන්න එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම නොලැබෙන නිසා එහෙනම් මේ වේදනා අනාත්මයි. අන්න ඒක කියන්නේ එහෙම නොලැබෙන නිසා එහෙනම් මේ වේදනා අනාත්මයි. තමන්ට ඕන විදිහට තමන්ගේ වශයෙන් ගිහි පවත්වන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි සැප බලාපොරොත්තු වෙනකොට ඔන්න දුක ලැබෙනවා. මධ්‍යස්ථාව බලාපොරොත්තු වෙනකොට තවත් දෙයක් ලැබෙනවා. ඒ වගේ අපි බලාපොරොත්තු වෙන විදිහට නෙමෙයි මේ සැප දුක් උපේක්ෂා ලැබෙන්නේ. ඊට අදාළ වෙන විදිහේ ස්පර්ශය අනුවයි. අරමුණ මුල් කරගෙන සිතේ ඇතිවන ස්පර්ශය අනුව තමයි අදාළ වේදනාව ඇති වෙන්නේ. සැප වේදනාවක් ඇති වෙන විදිහේ ස්පර්ශයක් තුළින් සැපක් ලැබෙනවා. දුක් වේදනාවක් ඇති වෙන විදිහේ ස්පර්ශයක් තුළින් දුකක් ලැබෙනවා. මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙන විදිහේ ස්පර්ශයක් තුළින් මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා. මේ ස්පර්ශයට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් ඇති වෙනවා මිසක් අපට ඕන විදිහට වේදනාවක් ඇති වෙනවා නෙවෙයි. අන්න ඒක නිසා තමයි මේ වේදනාව අපට පීඩාවක් වෙලා තියෙන්නේ, වදයක් වෙලා තියෙන්නේ, දුක පිණිස හේතු වෙලා තියෙන්නේ. යම් විදිහකින් මේ වේදනා ආත්ම වුණා නම් අන්න තමන්ට ඕන විදිහට පවත්වන්න ඕන. මට මේ දුක් වේදනා එපා, මධ්‍යස්ථ වේදනා එපා, මට හැම වෙලෙම සැප වේදනා විතර තියෙන්නේ කියලා. එහෙම පවත්වන්න බැරි මේ වේදනා අනාත්ම නිසායි, ඒකයි මේ වේදනා ආබාධය පිණිස හේතු වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. අන්න ඒක නිසා අපි විඳීම් සම්බන්ධයෙන් උනොත් ඒ විදිහට නුවණින් සලකන්න ඕන. රූපය ගැන නුවණින් සලකනවා වගේම විඳීම් ගැන සලකන්න ඕන. මේ සැප දුක් උපේක්ෂා විඳීම් තමන්ගේ නොවේ, තමන්ට අයිති දේ නොවේ. ඒවා හේතුඵල වශයෙන් සැකසිච්ච දේවල්, හේතුඵලානුව වෙනස් වෙලා යන දේවල් තමන්ට ඕන විදිහට පවතින්නේ නැති කියලා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා සංඥා භික්ඛවේ අනත්තා, සංඛාරා භික්ඛවේ අනත්තා. ඉතින් ඒ වගේම සංඥා සංස්කාර ධර්මත් අනාත්මයි. මෙතන සංඥා කියලා කියන්නේ අරමුණු හැඳිනීමට. රූප හඳුනා ගැනීම රූප සංඥා, ශබ්දය හඳුනා ගැනීම ශබ්ද සංඥා, ඊළඟට ගන්ධය හඳුනා ගැනීම ගන්ධ සංඥා, රස හඳුනා ගැනීම රස සංඥා, කයට දැනෙන පහස හඳුනා ගැනීම පොට්ටබ්බ සංඥා, මනසට අරමුණු වෙන දේවල් හඳුනා ගැනීම ධම්ම සංඥා. ඊළඟට මෙතන සංඛාරය කියලා කියන්නේ සංස්කාර ස්කන්ධයට. වේදනා සංඥා දෙක හැර තව තියෙනවානේ චෛතසික ධර්ම 50. අනේ චේතනාවාදී කොට ඇති ඉතුරු චෛතසික 50 සංස්කාර ස්කන්ධයයි. අනේ සංස්කාර ස්කන්ධයටයි සංස්කාරත් ඉතුරු චෛතසික සියල්ලත් අනාත්මයි. කියන්නේ තමන්ට ඕන විදිහට පවතින්නේ නැහැ, තමන්ගේ වශයෙන්ෙහි පවතින්නේ නැහැ. ඉතින් මේ සංඥා සංස්කාර දෙකත් තමන්ට ඕන විදිහට තමන්ගේ වශයෙන්ෙහි පවතිනවා නම් කවදාවත් මේවා අපට අපහසුව පිණිස, දුක පිණිස, පීඩාව පිණිස හේතු වෙන්නේ නැහැ. මේ රූපාදී අරමුණු හඳුනා ගැනීම කියන සංඥාත්, ඊළඟට ඒ අනුව පහළ වෙන චේතනාදී අවශේෂ සංස්කාර ස්කන්ධේ චෛතසිකත් මේවා අනාත්මයි. තමන්ට ඕන විදිහට පවතින දේවල් නෙවෙයි, හේතුඵල අනුව පහළ වෙන ධර්ම. ඒ නිසා තමයි මේවා අපට පීඩාව පිණිස පවතින්නේ, දුක පිණිස පවතින්නේ කියලා. දැන් බලන්න අපි කැමති හැම වෙලේම කුසල අරමුණක හිත පිහිටුවා ගන්න, කුසලයක් ගැන හිතන්නනේ. නමුත් අපි එහෙම උත්සාහ ගත්තට එහෙම බැරි වෙන වෙලාවක් එනවා. ඉතින් මොකද ඒකට හේතු? මේ චේතනාදී සංස්කාර තමන්ගේ වශයෙන්ම පවත්වා ගන්න බැරි කම නිසායි. තේන්න? ඊළඟට භාගතුන් වහන්සේ වදාළ විඥානං භික්ඛවේ අනත්තා. විඥානං චහිදං භික්ඛවේ අත්තාදෝයස නෛදං විඥානං ආබාධාය සංවත්තේය. මහණෙනි මේ විඥානේ අනාත්මයි, තමන්ගේ වශයෙන්ෙහි පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මහණෙනි මේ විඥානේ ආත්මයක් වුණා නම්, තමන්ට ඕන විදිහට තමන්ගේ වශයෙන්ෙහි පවතින දෙයක් වුණා නම් මේ විඥානේ කියලා කියන්නේ අරමුණු දැනගන්නා සිතටයි. මේ සිත ආබාධයේ පිණිස පවතින්නේ. එහෙනම් මේ සිත මෙසේ වෙන්නේ, මෙසේ නෙවෙන්නේ කියලා තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙනවා. දැන් අපි හැම වෙලේම කැමති සිත හොඳට සමාධිගත වෙලා නේද, තමන්ට ඕන විදිහට මේ යථා ස්වභාවයේ වැටහිමින් හිත තමන්ට කරදරයක් නැතුව, පීඩාවක් නැතුව පවතිනවා නම් තමයි අපි කැමති වෙන්නේ. ඒ වුණාට අපට ඕන විදිහට මේ සිත කරදරයක්, පීඩාවක් නැතුව ඒ ආකාරයෙන් පවත්වා ගන්න බෑ. මේ සිත මූල් කරගෙන තමයි ඔක්කොම වෙහෙස, පීඩා අපට ඇති වෙන්නේ, දැනෙන්නේ, කෙරෙන්නේ. එතන මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ මොකද? මේ විඥානේ තමන්ගේ වශයෙන් යාත්‍යක් හැටියට පවත්වා ගන්න පුළුවන් දෙයක් නොවන නිසායි. අන්න ඒ නිසා තමයි අපිට මේ සිත මුල් කරගෙන මේ විදිහේ පීඩා වෙහස ඇති වෙන්නේ, මේ සිත අනාත්ම නිසායි. ඒ හින්දා මහණෙනි භාග්‍යතුන් වහන්සේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේ ළඟින් විමසනවා, මහණෙනි කුමක්ද බලාට හිතෙන්නේ? ඉතින් මේ අනාත්ම ලක්ෂණයෙන් යුක්ත රූපේ නිත්‍ය දෙයක්, අනිත්‍ය දෙයක්ද කියලා ඒ ස්වාමීනි අනිත්‍යයි කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා. යමක් අනිත්‍ය නම් මේක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් මේක දුකයි කියලා පිළිතුරු දුන්නා. යමක් අනිත්‍ය නම් දුක් නම් මේක වෙනස් වෙන එක නම් ස්වභාවය, එබඳු දෙයක් මේක මගේ කියලා හෝ මේක මමයි කියලා හෝ ඒක මගේ ආත්මයයි කියලා සලකන්න යුතුද, සුදුසුද කියලා ඇහුවා. නැහැ ස්වාමීනි, එහෙම සලකන්න සුදුසු නැහැ කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ওই විදිහටම වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ අවශේෂ නාම ධර්ම සියල්ලත් නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. අනිත්‍යද සපක්ද දුකක්ද කියලා, වෙනස් වෙන දේ සපක්ද දුකක්ද කියලා ඇහුවා. දුකයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. අනිත්‍ය වූ දුක් වූ දේ තමන්ගේ වශයෙන් මෙසේ පවත්වන්න සුදුසුද? මේක මමයි කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මයේ වශයෙන් සලකන්න සුදුසුද කියලා ඇහුවා. එහෙම සුදුසු නෑ ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ වදාළේ නිසා මහණෙනි, අතීත කාලයේ පැවති යම් රූපයක් වේ නම් අනාගතයේ පවතින යම් රූපයක් වේ නම් දැන් හටගෙන පවතින යම් රූපයක් වේ නම් තමන්ගේ කියලා ආධ්‍යාත්මික වාසයෙන් සැලකිය හැකි යම් රූපයක් ඇත්නම් තමන්ගෙන් බාහිර යම් රූපයක් ඇත්නම් ගොරෝසු රූප සියුම් රූප ඒ වගේම පහත් රූප උසස් රූප දුරපවතින රූප ළඟපවතින රූප මේ සියලුම ආකාරයේ රූප මේ කිසිවක් මගේ නොවේ මේවා මම නොවේ මේවා මගේ ආත්මය නෙමේ කියලා මේ යථා ස්වභාවයේ ඇති හැටි මනාව දැක ගන්න. ඒ වගේම විදින සැප දුක් ආදී රූප සංඥාදී සංඥා චේතනාදී සංස්කාර එළඟට අරමුණු දැනීම වශයෙන් පහළ වෙන සිත් මේවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයේ කොයි ආකාරයකට අයිති වුණා හෝ වේවා ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ වශයෙන් කොයි ආකාරයෙන් පැවතුනත් මේ සියල්ලම මේවා මගේ නෙවෙයි මේවා මම නෙවෙයි මේවා මගේ ආත්මය නෙමෙයි කියලා ඇති හැටියෙම මේ නාම ධර්ම ගැනත් රූප ධර්ම ගැනත් අවබෝධ කරගන්න කියලා වදාළා. එසේ අවබෝධ කරගන්නා නුවණැති ආර්ය ශ්‍රාවකයා මේ රූපය ගැනත් කලකිරෙනවා, වේදනා ගැනත් කලකිරෙනවා, සංඥා ගැනත් කලකිරෙනවා, චේතනාදී සංස්කාර ගැනත් කලකිරෙනවා, විඥානය ගැනත් කලකිරෙනවා. එසේ කලකිරුණොත් මේ කිසිවක ඇලෙන්නේ නැහැ, ඇලෙන්නේ නැත්නම් මේ සියල්ලම මිදෙනවා. එසේ මිදුනහම මේ ඥානය ඇති වෙනවා. මොකද්ද උපත ෂය වුණා, බඹසර සම්පූර්ණ කළා, අරහත්ත්වයේ සඳහා වෙන කළ යුතු දෙයක් නැහැ කියලා අවබෝධ වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනාව සමාප්ත කළා. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කළා වූ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා ඒ දේශනාවෙන් බොහොම සතුටු වුණා. මේ දේශනාව වදාලා අවසන් වෙනකොට මේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා මහරහත් භාවයට පත් වුණා. ඉතින් අන්න ඒ විදිහට තමයි පින්වතුනි මේ බුද්ධ ශාසනයෙහි ප්‍රථම පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා පස්නම අරහත් ඵලයට පත් වුණේ. එතකොට වස් කාලයේ මුල් වස් කාලයේ තුල මේ ලෝකයේහි රහතන් වහන්සේලා හය නමක් වැඩ හිටියා බුදුරජාණන් වහන්සේත් සමගින්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා එළඹුණු පළමුවැනි වස් කාලයේ තුල රහතන් වහන්සේලා හය නමක් බිහි වුණා සතියක් යන්න පෙර ආතු. දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ ඇසළ පොහොයෙන් සතියක් ගත වෙන්න පෙර ආතු. දවස් පොහොය පහවලා දවස් පහක් යනකොට ලෝකේහි රහතන් වහන්සේලා හය නමක් පහළ වුණා. ඊළඟට භාගතුන් වහන්සේ ඒ වස් කාලයේ මුර පුරාවටම බරණැස ඉසිපතනාරාමයේ වැඩ හිටියානේ. ඉතින් තවත් බොහොම වටිනා සිද්ධීන් රාශියක් ඒ මුල් වස් කාලයේ තුල සිද්ධ වුණා. ඊළඟට සිද්ධ වෙච්ච වැදගත් සිද්ධිය තමයි බරණැස සිටුතුමාගේ පුත්‍රයා වෙච්ච යස සිටු පුත්‍රයන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා ගැනීම. ඒ කාලේ බරණැස යස නමින් කුල පුත්‍රයෙක් වාසය කළා. මෙතුමා බරණැස සිටුවරයාගේ පුත්‍රයයි. ඉතින් බොහෝම සිවුමැලිව සැපට හැදිච්ච වැඩිච්ච කෙනෙක්. මේ යස සිටු පුත්‍රයාට බුදුරජාණන් වහන්සේට බෝසත් කාලේ තිබුණා වගේ හේමන්ත ගින් ඍතුව ගත කරන්න එක ප්‍රාසාදයකොත්, ගිම්හාන ඍතුව ගත කරන්න එක් ප්‍රාසාදයකොත්, වස්සාන ඍතුව ගත කරන්න එක් ප්‍රාසාදයකොත් කියලා මාලිගා තුනක් තිබුණා. ශ්‍රී මහා බෝසතාණන් වහන්සේටත් තිබුණානේ මාලිගා තුන. මොනවද? අන්න රාම්‍ය සුරාම්‍ය සුභවාසයෙන් හේමන්ත ඍතුවට එකයි, ගිම්හාන ඍතුවට එකයි, වස්සාන ඍතුවට එකයි කියලා. ඒ වගේ මේ යස සිටු පුත්‍රයාටත් ඒ විදිහට මාලිගා තුනක් තිබුණා ඍතු තුනට හරියන්න. ඉතින් එතුමා වස්සාන ඍතුවේ වැසි හාර මාසයේ මේ මාලිගාවෙන් පල්ලෙහාට බහින්න නැතුව තරුණ කාන්තාවන් නලගණන් විසින් කරන නැටුම් ගැයුම් ආදී බලමින් සතුට වෙනින් වසන ආර මාසෙම උඩුමහල ගත කරනවා. පල්ලෙහාට බහින්නෙත් නැහැ. මෙච්චරට අක්කෝම අතට පායර ළඟටම ලැබෙන. ඒ වගේ බොහොම සැපවත් ජීවිතයක් ගත කරලා තියෙනවා. ඉතින් බොහෝ නලගණන් හිටියා වාදනය කරනවා, සමහරු ගායනය කරනවා, සමහරු ඒවට අනුව නටනවා. ඉතින් මේවා බල බලා තමයි වැඩිහාර මාසෙ ගත කරන්නේ. අතින් මේ දැන් මේ පිළිතුරලාට මම ගෙදරින් ඉන්නකොට දවසක්වත් එක දිගට ටෙලිවිෂන් එක බලාගෙන ඉන්න විදිහක් නැහැ නේද? ඉතින් එච්චරට වැඩ රාජකාරී තියෙනවා. නමුත් මේ යසසිටු පුත්‍රයාට කොච්චර මිල මුදල් වස්තු සම්පත් තියෙනවද කියනනම් එහෙම ඕනේ නැහැ. හාර මාසෙම නැතුම් ගෑම බලමින් සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේ සැපවත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. තේන්නාද? අතින් දවසක් මොකද උනේ? දැන් මේ වස් කාලය තුල, ප්‍රථම වස් කාලය තුල දවසක් ඉතින් මේ සිටු පුත්‍රයා ඔය විදිහට මේ නලගණන්ගේ නැටුම් ගැනුම් බලමින් පස්කම් සූයෙන් යුක්තව ඉන්නකොට වේල පහම නින්දට වැටුණා. හාන්සි පුටුව ගැලවිලා ඉන්න සුවපාවක වගේ හේම නිින්ද ගියා මෙතුමාට. ඊට පස්සේ අර නටන ගායන කාන්තාව ටික බැලුවානේ අපේ සිටු පුත්‍රයා නිින්ද ගිහිල්ලා අපි ඉතින් දැන් කාටද බෙර ගහන්නේ නටන්නේ වැඩක් නැහැනේ දැන් කියලා ඒගොල්ලොත් අර ගහමින් හිටපු බෙර ආරවා මේ ඔක්කොම පැත්තක දාලා අර වැටිච්ච වැටිච්ච තැන්වල නිදාගත්තා. අතින් රෑ මුලින්ම පත්තු කරපු පහන් ආදිය පත්තු වෙමින් තිබුණා. ඉතින් අර කට්ටිය අවදි වෙන්න ඉස්සෙල්ලා මේ යසකුල පුත්‍රයා අවදි වුණා. අවදි වෙලා වටපිට බැලුවා. අනේ බැලින්නම් අර නලඟන ඔක්කොම ටික නිදි. නිදාගෙන තියන්නේ කොහොමද? ඊනා ගහපයි ඊනාව කිහිලි ගහගෙන නිදි. සමහරුන්ගේ අර ගහ මේ يعني වාදනය කරමින් හිටපු බෙර බෙල්ල උඩලු. ඉතින් අඥසා කන්ටේ මුදින්ගා. මෘදාංග බෙරේ බෙල්ලට හිරගෙන. ඊට පස්සේ සමහරු තවත් බෙර කිහිල්ල හිර කරගෙන නිදි. සමහරු කෑ ගහනවලු කියන ඉතින් අර හීනෙන් දොඩවනවලු සමහරු කහිනවලු සමහරු කෙලවක් කරගෙන ඉතින් අතපය මෙහෙ විසි කරගෙන නිදි හරියට මෙතුමාට වැටෝනේ මහසෝනක් මැද්ද ඉන්නවා වගේ කියලා. අමුසෝනක් මැද්ද ඉන්නවා වගේ කියලා මේ නලගණන්ගේ දර්ශනයෙන් කලකිරීමටපත් වුණා. ඉතින් මේ මොකද්ද කියන්නේ මේ යසසිටු පුත්‍රයාට මේ විදිහට මේ නලගණන් දැක්කහම සුසාමි සංඥාවෙන්ට හේතු වෙච්ච කාරණයක් අටකතාවෙහි පැහැදිලි කරනවා. මේ යසසිටු පුත්‍රයා ඊළඟට මෙතුමාගේ තව මිත්‍ර බොහෝ දෙනෙකුත් පහන වුණානේ. ඒ සියලු දෙනාම පුරාණ ජීවිතයකදී මේ අය මේ සමාජ සේවා කටයුතු ආදිය කරමින් ඉඳලා තියෙන. ඉතින් ඒ අය කලේ අනාථව අසරණව මිය යන අයගේ ශරීර මේ අය බාර අරගෙන ආදාහන කටයුතු ආදිය සිද්ධ කරනවා. ඉතින් දවසක් ඔය විදිහට අනාථව මිය ගිය කාන්තාවකගේ මෘත ශරීරයක් අරගෙන මේගොල්ලෝ ආදාහනය කරන්න ගෙනිච්චා. ගිහිල්ලා සොහොනට ගිහින් දාලා ඉතින් මේ කාන්තාව ආදාහනය කරන්න මෙච්චර පිටක් ඕනේ නැහැ කියලා අර වැඩිපුර දෙනෙක්ව ගමට පිටත් කළා යවලා. පිටත් කළා යවලා මේ යස සිටු පුත්‍රයා වෙලා හිටපු තරුණයයි තව හතර දෙනෙකුයි තමයි සොහොන ඉතුරු වුනේ. ඉතුරු වෙලා මේ අය අර කාන්තාවගේ මෘත ශරීරේ හාට මෙහාට පෙරල පෙරල මේක පුච්චනවා. පුච්චනකොට දැන් මේක ලීයකින් මෙහාට මෙහාට තල්ලු කර කර මේ පුච්චන්න පටන් ගත්තේ මේ යස සිටු පුත්‍රයාව හිටපු තරුණය. ඉතින් එතුමාට මේ මෘත ශරීරේ හාට මෙහාට පෙරලමින් පුච්චනකොට මේක ඉතින් අර ගින්නට පිලිස්සෙනකොට ඉතාම විරූපී වෙලා යනවනේ. ඉතින් බලන්න මේ ශරීරයේ තියෙන පිළිකුල මේක මේ ගන්න දෙයක් නැහැ, මේක මේ පිලිස්සී යනකොට වැඩකටම නැති දෙයක් නේ කියන මේ අසුභ සංඥාව ඇති වුණා. ඊට පස්සේ අර ළඟ හිටපු අනික හතර දෙනාට කතා කරලා කිව්වා බලන්නකො මේ ශරීරයේ ඇති මේක මේ පිච්චෙනකොට වැඩක්ම නැහැ, මේ ශරීරයේ ගතිවුත්තක් නැහැ, කොච්චර කැතද පිළිකුල බලන්න කියලා අර අසුභ සංඥාව ඒගොල්ලන්ටත් මේ සිහි කරවා දුන්නා. ඉතින් මේ පස් දෙනාම අර මෘත ශරීරයේ පිලිස්සුවේ මේ අසුභ සංඥාව සිහි කරගෙන ඊට පස්සේ ගමට ගිහිල්ලා මේගොල්ලොත් එක්ක අර එකට වැඩ කරන ඉතුරු කට්ටියටත් මතක් කළා මේ අපි මෙන්න මේ විදිහට අද කාන්තාවගේ මෘත ශරීරයක් ආදාහනය කළා. ඉතින් එතකොට අපිට මේක පිච්චෙනකොට මේ ශරීරයේ කොච්චර පිළිකුල් දෙයක්ද, නිසාර දෙයක්ද කියන එක කල්පනා වුණයි කියලා ඉතින් මේ විස්තරය කිව්වා. ඒගොල්ලොත් ඉතින් ඒක අනුමත කළා. ඇත්ත තමයි කියලා ඉතින් ඒගොල්ලොත් ඒක පිළිගත්තා. ඉතින් අට කතාවෙහි සඳහන් කරනවා එදා ඒ විදිහට අර මෘත ශරීරය පුනුස්සමින් අසුභ සංඥාව ඇති කරගත්ත නිසා තමයි කියනවා මෙතුමාට අර මේ මාලිගාවේදී නටමින් ගයමින් හිටපු කාන්තාව ටික බිම වැටලා ඔහේ බුදියගෙන ඉන්නකොට මේක අමුසමනක් වගේ මලමින් මේකත්ද මුත ශරීර තියෙන පිටණියක් වගේ කියලා අමුසමනක් වගේ කියලා සංඥාව ඇති වුණේ, කලකිරීම ඇති වුණේ එදා ඇති කරගත්ත අර අසුභ සංඥාව නිසායි කියලා කියන තේන්න. ඉතින් අන්න ඒක අපිට හොඳ පාඩමක් කියාදෙන. මොකද්ද කියාදෙන පාඩම? දැන් මේ අයටත් යන්න සිද්ධ වෙනවානේ මල ගෙවල් වලට. තමන්ගේ මව්පියෝ වෙන්න පුළුවන්, ළඟ ඥාතීන් වෙන්න පුළුවන්, වෙනත් හිතවතුන් වෙන්න පුළුවන්. ඉතින් මේ මල ගෙවල් වලට ගියාම අඬා ගැලපෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මේ මරණ සංඥාව අසුභ සංඥාව පිහිටුවා ගන්න එකයි. ඒ වෙලාවේදී හිතන්න ඕන අපි කොයි කවුරුත් මේ විදිහට මරණයට පත් වෙනවා, අපේ ශරීරත් මේ විදිහේ මෘත ශරීර බවට පත් වෙනවා. ඉතින් මේ මැරිලා ඉන්න අපේ මව් වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, වෙනත් ඥාතියෙක් සහෝදරයෙක් හිතවතෙක් වෙන්න පුළුවන්. මේගොල්ලොත් මේ ජීවතුන් අතර හිටපු අයනේ අද මේ මෘත ශරීර බවට පත් වෙලා තියෙන්නේ. අපටත් එන්නේ මේ ටිකම තමයි මේ සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා සිහි කරන්න වටිනවා. මොකද දැන් එසේ සිහි කිරීම කියන්නේ යම් ප්‍රමාණයකට සිහි කිරීම නිසා තමයි මේ යසසිත පුත්‍රයන් වහන්සේට අර මේ මොකද කියන්නේ නලගනම් නැද්දේ මහා සැප සම්පත් සහිතව මාලිගාවේ වාසය කළත් අර කලකිරෙන්න ඕන වෙලා මේ සියල්ල ගැනම කලකිරලා මේ වතහැර ගන්න පුළුවන් උනේ කලින් ජීවිතවලත් ඒ ගැන නොවනේ හිතා තිබෙච්ච නිසායි. ඒ පිළිබඳ බොහොම ලස්සන කතා ප්‍රවෘත්තියක් අපට මේ පොතක තිබිලා මෑතකදී කියවන්න ලැබුණා. දැනට අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා මේ දකුණු පළාතේ ජීවත් වෙච්ච උපාසිකා මාතාවක්. ඒ උපාසිකා මාතාව බොහොම ශ්‍රද්ධා සම්පන්නයි. ගමේ විහාරස්ථානයේ ප්‍රධාන දායකාව ඉඳලා ඉතින් ඒ ගමේ විහාරස්ථානයේ ඉන්න ඔක්කොම ස්වාමින් වහන්සේලාට හරි පුත්‍ර ස්නේහයකින් උපස්ථාන කරගෙන ඉඳලා ඔන්න මෙතුමිය අවුරුදු 80 ගානක් විතර දීර්ඝාෂ ජීවිතයක් ගත කරලා මරණාසන්න මොහොතට පත් වෙච්චාම බොහොම සිහිනුවණින් අභව ප්‍රාප්ත වෙච්ච හැටි ගැන සඳහන් වෙනවා. ඉතින් මෙතුමියම දැන් තමන්ගේ අන්තිම මොහොත ආසන්න වෙච්ච බව දැනගෙන ඊට ඒ ගෙදරට උඩින් පන්සල තියෙනවා කියලා කියන්නේ ඒ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා වැඩම කරවාගෙන සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරවාගෙන තියෙනවා. ඉතින් බලන්න එතකොට තමන්ගේ අන්තිම මොහොත කියලා දැනගෙන හොඳ සිහිනුවණි. සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරවාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඉතින් මේ ගෙදර හිටපු ඔක්කොම දුව දරු මිනිමුණුගුරු මිනිබිරි හැම දෙනාටම කතා කරලා දැන් මේ තමන්ගේ ජීවිතයේ අවසාන මොහොතයි කියලා දැන් ඉතින් තමන් මේ සියල්ලංගෙම වෙන් වෙලා යන බවත් මතක් කරලා තියෙනවා. මතක් කරලා කියලා තියෙනවා මට මේ කිසිම කෙනෙක් ගැන දැන් 아무තු ආශාවක් බැඳීමක් නැහැ කියලා දරුවන්ට කියලා තියෙනවා. නැවතත් සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරන්න කියලා. ඊට පස්සේ ඒක දරුවෝ ටිකක් මොකද කළේ පොත බලාගෙන සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනකොට බොහොම සොම්නස්සහගත මුහුණින් ඒ උපාසිකා මාතාව කලුරිය කළා ජීවිතය අවසන් කළා කියලා සඳහන් කරනවා. බලන්න එතකොට එතුමිය මේ සතිපට්ඨාන සූත්‍ර සජ්ජායනාව කෙරෙහි සිත පිහිටුවාගෙන තමන්ගේ අර දුව දරුවන් ඥාතීන් ආදී කිසි කෙනෙක් ගැන 아무ත බැඳීමක් ඇති කර නොගෙන ඒ අයටත් කතා බහ කරලා මේ තමන්ගේ අවසාන මොහොතේ දෙවිතින් ජීවිතේ සමුගන්න වෙලාවේ කියලා ජීවිතය අවසන් කළා. තේින් මේ කතාව කියන කතාකරුවා සඳහන් කරනවා ඒ උපාසිකා මාතාවගේ ඉන්න ලොකු පුතාගේ ගම නඩා වැළපිලා ආරාධනා කළාලු අනේ යමේ මගේ දරුවෙක් කියලා උපදින්නේ කියන තේරෙනවා. ඒක සඳහන් කළේ බලන්න අර උපාසිකා මාතාව හොඳ අවබෝධයකින් දරුවන් ගැනවත් ආදරයක් හිතේ තියාගන්න නැතුව අන්තිම මොහොතේ සියල්ල අතහැරලා මරණයට පත් වුණා. නමුත් ඉතින් අර දරුවෝ ඒ පිළිබඳ අවබෝධයකින් හිටියේ නැහැ කියන එකයි ඒකෙන් දක්වා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී අපිට කරන්න තියෙන්නේ අඬා දොඩා වැළපී ආයෙත් අපේ දරුවෙක් කියන්නේ අරකේ මේකේ කියලා මේ බදා ගන්න හදන එක නෙමෙයි. ඉතින් අපටත් මෙන්න මේ ටිකම තමයි වෙන්න තියෙන්නේ. ඉතින් අපේ මේ මව් හෝ පියා හෝ වෙනත් නෑයෙක්ෝ ඒ අය මේ ජීවිතය අවසන් කරන්න යම්සේද අපටත් එන්නේ මේ ටිකමයි මේ විදිහටමයි කියලා ඒ ධර්මතාව නුවණින් සලකා ඒක අවබෝධ කරගන්නයි කළ යුතු වෙන්නේ. දැන් මේ විදිහට මොකද වුනේ මේ යසසිත පුත්‍රයන් වහන්සේ කලින් ජීවිතයේදී අර මෘත ශරීරය ආදාහණය කරනකොට ඇති කරගත්තු අසුබ සංඥාව නිසා මෙතුමාට මේ අවස්ථාවේදී මේ නලගනන් දැකීමන අසුබ සංඥාවම හිතේ ඇති වුණා. අතින් ඊට පස්සේ මේ යසසිත පුත්‍රයා උදානයක් ප්‍රකාශ කළා. මොකක්ද අනේ මේ ලෝකය තෘෂ්ණාදී ක්ලේශයන්ගෙන් නොයෙක් විදිහේ පීඩාවන්ගෙන් යටවෙච්ච එකක් නේද මේ තෘෂ්ණාදීන් අල්ලාගත් එකක් නේද කියලා මෙහෙම සිතක් පහළ වුණා. ඊට පස්සේ ඉතින් එතුමාට තවදුරටත් මේ මාලිගාවේ රැඳී ඉන්න හිතුන්නේ නැහැ. ඒ ගමන කරපු වෙලේ මේ සිටු පුත්‍රයා රත්තරන් පාවහන් දෙකක් දාගෙන පඩිපෙළ බැහැලා පහළ මාලයට ආවා. ඇවිල්ලා දොර ළඟට ගියාම දොර වහලා ඒ වෙලාවේදී මේ දේවතාව දොර ඇරලා දුන්නයි කියන. මොකද මේ යසසිත පුත්‍රයාගේ මේ පැවිද්දට කිසි අන්තරායක් නොවේවා කියලා දෙවියෝ දොර ඇරලා දුන්නයි කියන. දැන් සිටු මාලිගාවක්නේ දොරකඩක් තියෙනවානේ. මුරකාරයෝ ඉතින් එතන නිදාගෙන ඉන්නේ නැති ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් දෙවියෝ කරපු වැඩේ දොර ඇරලා දුන්න මේ සිටු පුත්‍රයාගේ පැවිද්දට අන්තරායක් නොවේවා කියලා. ඊට පස්සේ මෙතුමා මාලිගාවෙන් බැහැලා ගිහිල්ලා බර්නස් නුවර නගරයේ දොරටුවට පැමිණියා. නගරයේ දොරටුවෙත් ඉන්නවනේ නගර ආරක්ෂාවට ආරක්ෂක බටේ මුරකාරි. ඉතින් කොහොම හරි ඒගොල්ලොන්ට නිඳ ගිහින් තියෙන්නේ නැති දොර වහලා තිබුණේ. දෙවිවරු ඒ දොරත් ඇරලා දුන්නා. මේ යසසිට පුත්‍රයාගේ පැවිද්දට කිසි කෙනෙකුගෙන් අන්තරායක් නොවේවා, පැවිදි වෙන්න යන ගමනට කිසි අන්තරායක් නොවේවා කියලා දෙවිවරු ඒ දොරටුවත් ඇරලා දුන්නා. ඉතින් අන්න අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මේ යහපත් කටයුත්තකට අනුග්‍රහ කරන ආකාරය. ඉතින් දන්නවා දැන් මේ යසසිට පුත්‍රයා යන්නේ සුළුපටු ගමනක් නෙමෙයි, රමහරහත් භාවයට පත් වෙන්න යන ගමන. ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න ඕන කියලා දෙවිවරු අර වහලා තිබෙච්ච දොරටු බව ඇරලා දුන්නා. ඉතින් ඕක කාටවත් පේන්නේ නැහැ. බලන් හිටපු කෙනෙකුට දෙවිවරු ඇවිල්ලා දොර අරිනවා පේන්නේ නැහැ. නමුත් අර වහලා තිබෙච්ච දොර තමාලාට ළඟට ගිහින් බලනකොට ඉබේම ඇරලා නැත්තම් ලෝකෙක දාලා නැහැ වගේ පේනවා. ඉතින් තල්ලු කරගෙන යන්නේ තියෙන්නේ. අනේ ඒ වගේ. ඉතින් ඒ විදිහට මේ දෙවිවරුන් විසින් අර වහලා තිබෙච්ච දොරවල් පවා ඇරලා යන්න අවකාශය සලසා දුන්න. කිසි කෙනෙකුගේ බාධාවත් නැතුව මේ යසසිට පුත්‍රයාට පැවිදි වෙන්න යන්න ලැබේවයි කියලා. ඉතින් ඔය විදිහට මේ යසසිට පුත්‍රයා ඉසිපතනේ මිගදාය බලාම පාගමනින් පැමිණියා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ රාත්‍රී අනුයම් කාලේ එලිමහනි සක්මන් කරමින් හිටියා. ඒක බලන්න භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණායින් පස්සේ තමන් වහන්සේගේ සමාපatti හෝ නැත්නම් අරහත් ඵල සමාපatti අත්දකිමින් අත්විඳිමින් භවනා මානසිකාරයන් යෙදීදලා තියෙන කියන තින් අමුතු වෙන දෙයක් දිනු කරන්න නෙමෙයි. තමන් වහන්සේ යම් විමුක්තියක් අරහත් ඵලයක් අත්දැක්කාද ඒ නැවත නැවතත් අත්විඳිමින් සක්මණෙන් හෝ නැත්නම් වාඩි වෙලා සමාපatti සුවයෙන් වැඩ ඉඳලා තියෙනවා. දැන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් සිටියේ ලිමානේ. භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ යසිත පුත්‍රයා දුර පියාම පැමිණෙනවා. පැමිණෙනවා දැකලා සක්මණින් බැනලා ගිහිල්ලා පැනව වාසනේ වැඩ වුණා. පැනව වාසනේ වැඩ ඉඳලා මේ යසිත පුත්‍රයා ළඟට පැමිණිලා මේ බුදුරජාණන් වහන්සේ නුත්ත නුදුරතන ඉඳගෙනත් අර කතාවම ඉඳන් කිව්වා. අනේ මේ ලෝකේ මේ රාගාදී ක්ලේශයන්ගෙන් පීඩාවට පත් වෙලායි තියෙන්නේ, කෙලෙසුන්ගෙන් තෘෂ්ණාදීන් දැඩිව අල්ලාගෙනයි තියෙන්නේ කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ ඉඳන් කිව්වා, ඉදං කොහොය යස අනුපද්දුතං ඉදං අනුපසට්ටං කියලා. යස මේ තෘෂ්ණාදී කෙලෙසුන්ගේ පීඩා නැති තත්වයකුත් තියෙනවා, අල්ලා නොගත් තත්වයකුත් තියෙනවායි කියලා සඳහන් කළා. අතින් එහෙම කිව්වහම මේ සිටු පුත්‍රයාට බොහොම සතුටක් ඇති වුණා. කෙලසුන්ගෙන් පීඩාවක් නැති, කෙලසුන්ගෙන් අල්ලානුගත තත්ත්වයකුත් තියෙනවා නෙමෙයි කියලා සරපු දෙක ගලවල මොකද කළේ? ඒ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළ, පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් අරගත්තා වු මේ යසිෂ්ඨ පුත්‍රයාට භාගතුන් වහන්සේ අනුපිළිවෙලින් ධර්ම දේශනා කළා. දානේ පිළිබඳ, සීලේ පිළිබඳ, ස්වර්ග සම්පත් පිළිබඳ, කාමයන්ගේ ආදීනව, ඒ වගේම කෙලෙසීමේ ආදීනව, නෛෂ්ක්‍රාමී ආනිසංස ප්‍රකාශ කළා. ඉතින් භාගතුන් වහන්සේට අන්න ඒ වෙලාවේදී මේ යසිෂ්ඨ පුත්‍රයාගේ සිත චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න සුදුසු තත්ත්වයට පත් වෙච්ච බව වැටහිච්ච වේලාවේදී සාමුක්ඛංශික ධර්ම දේශනා වදාළ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍ය හතර දේශනා කළා. අන්න ඒ වෙලාවේදී ඒ බණ යසසිට පුත්‍රයා ඒ ආසනයේදීම සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඊට පස්සේදී එදා රාත්‍රියේ පහන් වෙච්චාම යසිට පුත්‍රයාගේ මෑණියන් අර ප්‍රාසාදයට නැගලා බැලුවා. මේ සිට පුත්‍රයා දකින්න ලැබුණේ නැහැ. ඉතින් දකින්න ලැබෙච්ච නැති නිසා මහසිටුතුමාට ගිහින් කිව්වා, ගෘහපතිතුමනි ඔබේ පුතාව දකින්නේ නැහැ, බලන් දෙයි කියලා. ඒගමන පියතුමාට බැලුවා, මාලිගා තුනේම බැලුවා, කොහෙවත් නැහැ. ඒගමන දූතයන්ව පිටස් සතර දිශාවට පිටත් කළා. ආශ්‍රයන් පිට නැගගත් දූතයෝ හතර දෙනෙක්ව සතර දිශාවට පිටත් කළා. මේ පුත්‍රයා ගිය දිහාවක් හොයාගෙන ඉන්නේ කියලා. එහෙම කරලා සිටුතුමා පාගමනින් ඉසිපතනේ දිහාවට යන්න ගියා. එහෙම යනකොට අඩිසටහන් දැක්කා. අර පතරන් සරෙප්පු වල අඩිසටහන් දැක්ක. ඒ කාලේ ඉතින් හැමෝම සරෙප්පු දාන නැතුව ඇතිනේ. ඉතින් මේ සරෙප්පු අඩිසටහන් දැක්කාම හිතුවා, එහෙමනම් මේ සිටු පුත්‍රයා මේ දිශාවට ගිහින් තියෙනවා වගේ කියලා. ඒ අනුව ගියා. යනකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් එතනදී භාගතුන් වහන්සේ තමන් වහන්සේ ළඟ ඉන්න මේ යස සිටු පුත්‍රයාව මේ එන පියාට නොපෙනෙන්න අදිෂ්ඨාන කළා. එ르දියක් කළා පියාට පුතාව නොපෙනෙන්න. දැන් පියාට පේන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා විතරයි. එතන මේ ඉන්න පුතාව දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සිටුතුමා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා සරප්පු අඩිසටහනක් පේනවනේ. ඒකෙන් අනිවාර්යයෙන්ම දැනගත්ත මේ ළඟපාතම ඇති කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි අපි යසකුල පුත්‍රයා වෙහෙම දැක්කද කියලා. බුදුරජාණන් වහන්සේ ආදාළ ගෘහපතිතුමනි මෙතන වාඩි වෙන්න ඔබට තව ටික වෙලාවකින් මෙතන ඉන්න සිටු පුත්‍රයාව දැක ගන්න ලැබෙයි කියලා. ඉතින් සිටුතුමාට බොහොම සතුටක් ඇති වුණා මෙතන ඉන්නකොට මගේ පුතාව දැක ගන්න හම්බ වෙනවනේ කියලා වාඩි වුණා. වාඩි වෙච්චහම බුදුරජාණන් වහන්සේ මේ මහ සිටුතුමාට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළාම එතුමා චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා සෝතාපට්ටි ඵලයට පත් වුණා. සෝතාපට්ටි ඵලයට පත් වෙලා මෙතුමා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ ගියා. ඒ නිසා මෙතුමා තමයි මේ බුද්ධ ශාසනයෙහි පළමුවෙන්ම තුනුරුවන් සරණ ගිය පාසකතුමා බවට පත් වුණේ. කවුද? අන්න යසසිතුමා, යසකුල පුත්‍රයාගේ පියා වෙච්ච මහසිතුතුමා. ඉතින් ඒ වෙලාවේදී යසසිතු පුත්‍රයා තීට එහා පැත්ත වාඩි වෙලා බණහමින් ඉන්න. නමුත් පියාට පුතාව පිහින්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ එරදිය නිසා. ඉතින් පියාට කියන බණ මේ කුල පුත්‍රයාත් අහගෙන හිටියා. අහගෙන ඉන්නකොට ඒ ධර්මය අනුසාරයෙන් නුවණින් මෙනෙහි කරලා සියලුම කෙලෙස් ප්‍රහාණය කරමින් මහරහත් භාවයට පත් වුණා. සෝවාන් හිටියේ යසසිතු පුත්‍රයා පියාට කියාපු බණ අහලා අරහත් ඵලයට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ දැන් දන්නවා මේ යසසිතු පුත්‍රයා නැවත ගිහිගෙට බැඳෙන කෙනෙක් නෙමෙයි, අරහත්ත්වයට පත් වෙලානේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එරදී අතහැරියා. එරදී අතහැරියා මොකද වුනේ? අන්න පියාට මේ ළඟම එහා පැත්තේ වාඩි වෙලා ඉන්න පුතාව දැක ගන්න ලැබුණා. පියා ඉඳන් කිව්වා, දරුවෝ මව බොහොම අඬමින් වැළපෙමින් ඉන්නේ, ඒ නිසා මවට ජීවිත දානය දෙන්න කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ යසසිතු පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ මුහුණ දිහාවේ බැලුවා. වැළුවාම භාග්‍යතුන් වහන්සේ වදාළ සිටුතුමනි, ඔබට මොකක්ද හැඟෙන්නේ? ඔබට මේ කියාපු ධර්මය අහනකොට ඔබේ පුත්‍ර මේ කුල පුත්‍රයා සියලුම කෙලෙස් නසා අරහත්ත්වයට පත් වුණා. ඉතින් දැන් එහෙම කෙනෙකුට නැවත ගිහිගෙට බැඳෙන්න පුළුවන් කමක් ලැබෙනවද කියලා ඇහුවා. ඒ ගමන සිටුතුමා ඉඳක්ක, නෑ ස්වාමීනි, දැන් ඉතින් අපේ පුත්‍රයාට ආයෙ ගිහිගෙට බැඳෙන්න විදිහක් නැහැ. ඒ නිසා මගේ පුත්‍රයාට වුණේ මහා ලාභයක්. තාම හොඳ ලාභයක් උනේ, මොකද මගේ පුත්‍රයාට සියලුම කෙලෙස් නසා අරහත්ත්වයට පත් වෙන්න ලැබුණා නේදයි කියලා පියා මේ පුතාගේ අරහත් ඵලයට පත් වීම ගැන තාම සතුටු වුණා. ඉතින් ඒකත් හරි වටිනා ආදර්ශයක්. මොකද ඒකට හේතුව අද කාලේ මව්පිය බොහෝ දෙනෙක් තමන්ගේ දරුවෝ රහත් වෙනවා කිව්වොත් එහෙම අන් බය වෙනවා. තේරුණාද? මෙහෙම කියන්නේ ලාභයක්, මහා ලාභයක් උනේ කියලා කියන්නේ. ඉතින් ඇයි මෙතුමා මේ ලාභයක් කියලා කිව්වේ? එතුමා සෝතාපන්නෝ හිටපු කෙනෙක් නේ. එතුමා සෝතාපන්නය වෙනකොට තුනුරුවන් සරණ ගිය ප්‍රථම උපාසකතුමා. ඉතින් ඒක නිසා එතුමා දන්නවා, ඉතින් කෙනෙකුට මේ ජීවිතේම සියලු ජාති ජරා මරණ ආදී දුක් අවසන් කර ගන්න ලැබුණා නම් මේක මහා ලාභයක් කියලා ඉතාම සතුටු වුණා. ඒ ගමන ආරාධනාවක් කළා, ස්වාමීනි එහෙමනම් අද දානය සඳහා බුදුරජාණන් වහන්සේ මේ යසසිතු පුත්‍රයා සමග පැමිණෙන සේක්වා කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. ඊට පස්සේ මේ සිටුතුමා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. සිටුතුමා පිටත් වුණායින් පස්සේ යසසු ස්වාමීන් වහන්සේ දැන් රහත් වෙලා ඉන්නේ. යසරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිද්ද ඉල්ලා හිටිය. එතකොට බලන්න මේ යස ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වුණේ මේ ගිහි ඇඳුම් ආදිය පිටින්මයි. තේරුණාද? ඊට පස්සේ තමයි පරිදි වුණේ. පරිද්ද ඉල්ලා හිටියාම බුදුරජාණන් වහන්සේ එහි මේ උපසම්පදායෙන් යස ස්වාමීන් වහන්සේවත් උපසම්පදා කළා. ඔන්නෝ විදිහට තමයි යස ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වුණේ. ඉතින් ඔය වෙනකොට මේ ලෝකයේ රහතන් වහන්සේලා හත් නමක් හිටියා බුදුරජාණන් වහන්සේත් එක්ක. ඉතින් මොන විදිහට තමයි මේ ප්‍රථම වස් කාලයේ මේ අපූර්ව සිද්ධීම් මාලාව සිද්ධ වුණේ? ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු මේ බුද්ධ ශාසනයේ පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් වුණු යම්සේද. මේ යසසිතු පුත්‍ර ස්වාමීන් වහන්සේ, යස ස්වාමීන් වහන්සේ ඒ සියලුම සැප සම්පත් අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා උතුම් වූ අරහත්වයට පත්ුනේ යම්සේද අපටත් මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණේ ඒ වගේම භාවනාවෙන් අවබෝධ කර ගැනීමෙන් සියලු කෙලෙසුන් නසා උතුම් වූ නිවනින් සැනසීම සඳහාම මේ ධර්ම ශ්‍රවණමය කුසලයේ කාන්තේම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. බුදු පූජාවත ගැසීම සඳහා කවුරු සූදානම් වෙමු.